අද දවසේ ඔබත් එක්ක මම දොඩමළු වෙන්නේ ගුත්තිලකාවේ භාෂා භාවිතය හා නිර්මාණයේ සාර්ථකත්වය පිළිබඳවයි. හොඳයි, අපි පළමුවෙන්ම මතක් කරගනිමු ගුත්තිලකාව්‍ය පිළිබඳවත්, එහි ඇති රසවත් තොරතුරු පිළිබඳවත්. ගුත්තිලකාව්‍ය ලියවෙන්නේ 550 ජාතක පොතේ 237 වෙනි ජාතක කතාව වෙන ගුත්තිල ජාතකයේ ඇසුරු කරගෙන. සිංහල ජාතක කතාව සිය කාව්‍ය මූලාශ්‍රයේ කොටගත් වැත්තෑවේ හිමි පද්‍ය 511 දක්වා කතාන්තරය වර්ණනා ශෛලියෙන් අරගෙන ගියත් අඩු වැඩි කරමින් ගුත්තිල කාව්‍ය ලියනවා. ගුත්තිල කාව්‍යයේ කතුවරයා වැත්තෑවේ හිමියන්. මේ හිමියන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍යයෙකු බවත්, තොටගමුවේ රාහුල හිමියන් වගේම බණමග, කවිමග හා ජ්‍යොතිෂ ශාස්ත්‍රය උගත් යතිවරයෙකු ලෙසත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ගුත්තිල කාව්‍ය මහා කාව්‍යයක් නොවුනත් පද්‍ය 511කින් එය සමන්විත වෙනවා. විවිධ කාව්‍ය ආකෘති හා විවිධ කාව්‍ය විරිත් කතු හිමියන් භාවිතා කරලා තියෙනවා. සමහර අවස්ථාවල එලිසඳස් ලකුණෙන් පෙන්වූ විරිත් ආකෘති යොදාගත් අවස්ථා ග්‍රන්ථයෙන් අපට හමු වෙනවා. පුතේ, ඒ කාලයේ බොහෝ ග්‍රන්ථකරුවෝ ග්‍රන්ථ රචනා කරන්නේ කාගේ හෝ ආරාධනයකින් ලැබෙන උත්තේජනයකින්. ගුත්තිල කාව්‍ය ලිවීමට වැත්තෑවේ හිමියන්ට මේ ආරාධනය කරන්නේ හලාවත ජයපාල කියලා කෙනෙක්. වැත්තෑවේ හිමි තමා උගත් කිසිදු ශාස්ත්‍රයක් හෝ තමන් සතු කිසිදු ශක්තියක් ප්‍රතිභාවක් සම්බන්ධයෙන් ආඩම්බරයෙන් වුණු බව පේනවා. ගුත්තිල කාව්‍ය ලියද්දී කතු හිමියන් ඒ බව පවසනවා. පෙරමහා කිවිවරුණ පැවසූ තිලෝ ගුරුබණ, මම මගේ නැන පමණ කිවයි වරදක් වේද කිකරුණ. ගුත්තිල ජාතකයත් එක්ක බැලුවහම ගුත්තිල කාව්‍ය අන්තර්ගතය සුන්දර කරුණුවලින් අන්තර්ගතයි. එහි අනුපිළිවෙලිය හෝ පවසන දයද දේහි වෙනසක් සිදු වෙලා නැහැ. තත්සුන් වෙනක් මුළු බරණසට මුසු කළ, මූසිල පරාජය කොට පහලටම අල, සුරඹුන් රැඟුන් දන මන සියලු ඔබ කළ, දාකවි කලඹ විකසිත වෙයි සුගඳ අල. හොඳයි, අපි දැන් බලමු අපට කියන කොටසෙහි භාෂා භාවිතය හා නිර්මාණයේ සාර්ථකත්වය කොහොමද කියලා. ගුත්තිලේ පද්‍ය ඉතාමත් සරල බසකිනුයි බැඳිලා තියෙන්නේ. පුතේ කාව්‍ය බස සරල වුවත් මනහර නිමාවකින් යුක්තයි. යෙදූ වදන් කාව්‍යයට අතිශයින්ම උචිත වෙනවා. ප්‍රසන්න ස්වරයකින් යුක්තයි. එක අතකට ගුත්තලේ කවි උගතුන්ගේ බසත් ජනවහරත් සංකලනයේ නිමවුණු අපූරු කවි බසක් ලෙස සලකන්න පුළුවන්. ගායනා කරන විට මිහිරි, ඒ වගේම ගීතවත් කෙටි වැකි වලින් රස අරුත් ප්‍රකාශ කරන කාව්‍ය පුරාම යෙදිලා තියෙන්නේ සරල සිංහල වදන්. පුතේ, මේ කාව්‍ය භාෂාවේ තියෙන අනිත් විශේෂත්වය තමයි අපිට නියමිත කොටසේ මුල් පද්‍ය කීපය රචනා වෙන්නේ හරියට කවි කතාවක් කියනවා වගේ. අපිට නියමිත කොටසේ පළමු කවියේ ඉඳලා 13 වෙනි කවිය දක්වාම කෙටි කාව්‍ය ආකෘතියකුණි රචනා වෙන්නේ. මේ කවි 13ම මාත්‍රා ප්‍රමාණය සඳස් කවිවල වගේ ඒකිනෙකට සමාන වෙන්නේ නැහැ. මේ කවි 13ේම හැම කවියකම පළමු පාදයේ මාත්‍රා 9කිනුත්, දෙවෙනි පාදයේ මාත්‍රා 11කිනුත්, තුන්වෙනි පාදයේ මාත්‍රා 9කිනුත්, හතරවෙනි පාදයේ මාත්‍රා 14කිනුත් අවසන් වෙනවා. මේ අනුව මෙම පද්‍ය 13ම රචනා වෙන්නේ මාත්‍රා 9, 11, 9, 14 ගී කාව්‍ය විරිතකිනුයි. රචනා වෙලා තියෙන්නේ හරිම ලස්සනයි, සරල වචන. මම ඔබට කලින් කිව්වා වගේ මේ කතාවක් කියනවා වගේ. ගුත්තිල දුරු සඳ වීණා වයන ලෙස ඉඳ, පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ. මේ විදියට ගුත්තිල ඇදුරුතුමා එක පැත්තකින් ඇවිල්ලා වීණා මණ්ඩපේ වාඩි වෙනවා. අනෙක් පැත්තෙන් මූසිල ඇවිත් රජතුමාගේ පාද නැමැති නිලුම වැඳලා අනෙක් පැත්තෙන් වාඩි වෙනවා. නොදෙනම තමා බල සබයට අවුත් නොපැකිල, වැඳ රද පද කමල දෙසෙක මූසිල යාද උන් කල. ඊට පස්සේ පුත්තිල දිනවන්න ශක්‍ර දෙවියෝ තමන්ගේ දිව්‍ය සේනාව සමග දේදුණු දහස් ගණන් පෑවුව වගේ දිස් වෙලා ඉන්නවා. දෙන්නම වීණා වාදන තරඟය පටන් ගන්නවා. මේ ආකාරයට හරිම ලස්සනට මේ පද්‍ය 13ම එකම එක අවස්ථා එකට නිරූපණය කරමින් අපේ මනසේ සිතුවම් කරමින් රචනා කරලා තියෙනවා. ඉතාමත් සරල මේ අපූරු කාව්‍ය භාෂාව ගුත්තිල කාව්‍යයේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙනවා. එහෙමනම් මතක තියාගන්න ගුත්තිල කාව්‍යයේ පළමු කවි 13ම මාත්‍රා 9:11 9:14 ගී කාව්‍ය විරිතුනි රචනා වෙන්නේ මේ සරල බස්වහර ගුත්තිල කාව්‍යයේ සාර්ථකත්වයට හේතු වුණා කියලා. ඉතින් පුතේ ගුත්තිල කතුවරයාගේ කාව්‍ය භාෂාවේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි එළිවට අලංකාරය. අපූර්වට යොදා තිබීම. කිසිම උත්සාහයක් නැතුව ඉබේම යෙදෙන එළිවට කතු හිමියන්ගේ කවි කමේ දක්ෂතාවය පිළිබිඹු කරනවා. ඒ වගේම අපි තවත් කවියක් උදාහරණයට අරගෙන බලමුකෝ. දිය දිය ගොස පල කෙරෙමින් සපැමිනි ගිය ගිය තැන ඉස් වාරන් මුතුමිනි ගිය ගිය දිය නාද එන මෙන් ගෙනමිනි සිය සිය ගුණයෙන් වෙන නාද නික්මිනි. මෙතෙන්දී මුලයි අගයි දෙකේම එළිවැට හරි අපූර්වට යොදාගෙන තියෙනවා. සපමිනි මුතුමිනි ගෙනමිනි නික්මිනි කියලා පාදාන්ත එලි සමයත් දිය දිය ගිය 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 සිය සිය කියන මුල් එලි සමයත් හරි අපූර්වට කවය යොදාගෙන තියෙනවා. ඒ වගේම අනුප්‍රාස රසය ඇති ශබ්ද මාධූරේ නනුන මේ කවිය අරිම අපූරු කවියක් විදියට සඳහන් කරන්න පුළුවන්. මෙතෙන්දී අපට සජීවී චිත්‍රයක් මවනවා ගුත්තිල ඇදුරුතුමාගේ වීණා වාදය දසත පැතිරිලා යන ආකාරය පිළිබඳව. එහෙමනම් මේ 14 වෙනි කවියේ ඉඳලා, ඒ කියන්නේ දිය දිය ගොස කවියේ ඉඳලා 32 වෙනි කවිය දක්වා එකම කාව්‍ය විරිතක් මාත්‍රා 16කින් යුතු මෙම කාව්‍ය විරිත පෙඳ විරිත හේවත් පදක විරිත කියලා අපි හඳුන්වනවා. එහෙමනම් මතක තියාගන්න 14 වෙනි කවියේ ඉඳලා 32 වෙනි කවිය දක්වා රචනා වෙලා තියෙන්නේ මාත්‍රා 16කින් යුතු පෙඳ විරිත හේවත් පදක විරිතෙනුයි. ගුත්තිල කතුවරයා භාෂා භාවිතයේ කතරම් නිපුණයෙක්ද කියලා අපට වැටහෙන්නේ අපට නියමිත පද්‍ය කොටස් වල දකින්න ලැබෙන 3 වෙනි කාව්‍ය විරිත දිහා බැලුවම. හොඳයි අපි බලමු කවිය අහලම ඒ කාව්‍ය විරිත මොකද්ද කියලා. රූ රසේ යඳි නාලසේ යත් ලෙල දිදී විදුලිය පබා රන් රසේ ක්වන ලෙසේ වෙන නාද නූපා තප තබා කම්පසේ දෙන සර ලෙසේ දෙස බල බලා නැතගින් සබා මම් කෙසේ පවසම් එසේ වර සුර ලඳුන් දුන් රඟ සොබා. මේ ස්පද්‍ය එලිසමේ යොදාගෙන ඇත්තේ පාද මුල්ල මැද හා අග මාත්‍රා 6:6 තුන් වරක් යතිය පිහිටවල. මේ පද්‍ය හරීම රසවත් පද්‍යයක්. සුරංගනාවන් ගුත්තිල ඇදුරුතුමාගේ වීණා වාදනයට අනුව පාද තඹමින් නටන ආකාරයට කතුවරයා මනාව මේ පද්‍ය තුලින් නිරූපණය කරනවා. පද්‍යයේ ඒ පාද ගායනා කරද්දී ගායන රිද්මයට ලාලිත්‍ය අනුව කාන්තාවන් පේලි සැදිලා හරිම අපූරු ආකාරයට එන ආකාරය අපේ මනසේ සිතුවම් වෙනවා. එහෙමනම් මේ කවියට යොදාගෙන තියෙන්නේ මාත්‍රා 26කින් යුතු කාව්‍ය විරිත. පුතාල මේ වින විට ගුත්තිල කාව්‍ය භාෂා භාවිතය පිළිබඳව ගොඩාක් කරුණු ඉගෙන ගත්තනේ. තවත් අපි බලමු ගුත්තිල කතුවරයාගේ භාෂා භාවිතයේ තියෙන සුවිශේෂී අවස්ථා පිළිබඳව. කලින් සඳහන් කළ ආකාරයටම ගුත්තිල කාව්‍යයේ තියෙන කියන්නේ රසගුලාව. ඒ අනුව අපිට ගුත්තිල කාව්‍යයේ භාෂා භාවිතය පිළිබඳව මේ කරුණු අනාවරණය කරගන්න පුළුවන්. වැත්තෑවේ හිමියන් ගුත්තිල ජාතකයේ පද්‍යයට නගලා තියෙන්නේ හිත් කන් පිනවන භාවපූර්ණ කර්ණ රසායන පදමාලාවකින් බව. දෙවෙනි කරුණ තමයි ගුත්තිල කතුවරයා යොදාගෙන තියෙන්නේ ග්‍රන්ථ ශෛලියත් කතා ශෛලියත් යන දෙකේ අපූර්ව සංකලනයෙන් සුසඳි මනහර බස්වහරක් බව. එවගේම උත්තලේ බස සරලයි, සුකුමලයි, අර්ථවත්, ගීතවත්, අර්ථ ශබ්ද සංකලනයේ පරිසමාප්තේ යුක්තයි. ඒ නිසාම ගුත්තිලය සිංහල පද්‍යාවලියේ රසවාත්ම කාව්‍ය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගුත්තිලේ භාෂාව ගැන කියද්දී අපට වැටහෙන තවත් කරුණක් තමයි ඒ අවස්ථාවට උචිත රසෝද්දීපනය කරන ගුත්තිල කතුවරය, උචිත වූ පදහා විරිත් තාල යන අදී යොදාගෙන ඇති අන්දම ඔහුගේ කවි ශක්තිය කොපමණද කියලා අපිට පෙන්වනවා. ඒ නිසාම වෙන්න ඇති ප්‍රවීණ ගත්කරු මාටින් වික්‍රමසිංහ ශූරි ගුත්තිල කාව්‍ය ගැන මෙහෙම කියලා තියෙනවා. ගුත්තිල කාව්‍ය අපූරු රූසපුවක් හා ගුණසපුවක් ඇති විනීත සුකුමාර දැරියක වැන්. එහි එන වර්ණනා එවන් දැරියක තම රූසපුවට තුඩු දෙන පිණිස ඇඳි සිනිඳු පටසලුව හා ඉසේ පැරැඳි මාලා, කන් සරසන ලද කරාබු යන ආදිය වැනි අලංකාරයට සීමා වේ. ඒ වගේම පුතේ ගුත්තිලේ ජනකාව්‍යයේ සන්දර්භයත් ඒ රීතියත් රාජසභා කාව්‍යයේ රීතියත් යන තුනීම සංකලනය බව මාටින් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. මිහිරි සංගීතයක් ඇහෙන ආකාරයට කතුවරයේ තමන්ගේ පද්‍ය නිර්මාණය හරුම අපූරුවට ශබ්ද රසයේ ඉස්මතු වෙන්න නිර්මාණය කරලා තියෙනවා. සංගීතයක් ශ්‍රවණය කරද්දී සිතුවිලි එක අරමුණක පිහිටන ආකාරයේ සුමිහිරි සංගීතයේදී ඇතිවන හැඟීම් මේ ගුණය වැර්තෑවේ හිමියෝ භාවාතිශය විදියට ගුත්තිල කාව්‍යයේදී වර්ණනා කරලා තියෙනවා. මේ කාව්‍ය මනහර කාව්‍යයක් වෙන්නේ ඒකයි. කන් කළු වෙන නද ඇසුමී ලොබිනේ, රන් රසු දැල් කොළ හලවන බියනේ, සංසල නොවෙහි පිළි රූ ලෙසිනේ, නන් අය සෙන් සිටියෝ සිටි මතිනේ. මෙතෙන්දී කවිය වර්ණනා කරන්නේ ගුත්තිල ඇදුරතුමාගේ වීණා වාදනය අහන්න පැමිණුණු අශ්වසේනාව ඉන්න ආකාරය. මේ වීණා නාදයේ අසන්නට පැමිණුණු අශ්වසේනාව තමන්ගේ රත්තරන් ගිජ්ජිවැල් හෙලවේය කියන බියෙන් පිළිරූ ආකාරයෙන් සිටින ආකාරය කතුවරයේ මෙතෙන්දී අපූරුවට දක්වනවා. ඉතින් මේ ආකාරයට රසවත් කරන ගුත්තිල කාව්‍යයේ ගුත්තිල ඇදුරතුමාගේ වීණා වාදනය අහන්න එන්නේ තමන්ගේ දරුවන් වඩාගෙන. මෙන්න මේ අවස්ථාවේදී පුරංගනාවන් වීණා වාදනයට කෙතරම් ඇදිලා ගියාද කියලා කවිය ඉතාමත් රසවත් වර්ණනා කරනවා. මනමත් කරවන දනමුළු දෙරණා රසවත් වෙන වෙන නද නද කරනා, සවනොත් සඳ පුරගෙන ලොබදී වුණා, නොදනිත් දරුවන් නැකෙන් වැටුණා. ඔන්න බලන්නකෝ පුරංගනාවන් පැමිණිලා ඉන්නේ තමන්ගේ ඇකේ දරුව වඩාගෙන. ඉතින් මේ පුරංගනාවෝ ගුත්තිල ඇදුරතුමාගේ වීණා වාදනයට සවන් දෙtti ඒ ඇදුරතුමාගේ වීණා වාදනයේ හඬින් මුසපත් වෙtti තමන් දරුවන් සිටින අම්මල බව මොහොතකට අමතක වුණා. මේ නිසා තමන්ගේ ඇකේ ඉන්න දරුවන් බිම වැටෙනවවත් මේ කාන්තාවෝ දන්නේ නැහැ. මෙතෙන්දි කවියා එක්තරා ආකාරයකට අතිශෝක්තියක් ප්‍රකාශ කරනවා. සාමාන්‍යයෙන් අම්ම කෙනෙකුට දරුවෙක් තරම් වටින සම්පතක් ලෝකේ නැහැ. නමුත් මේ පුරංගනාවෝ ගුත්තිල ඇදුරතුමාගේ වීණා වාදනයට හිත යොමු කරද්දී තමන්ගේ ඇකේ ඉන්න දරුවෝ තමන් අතින් ගිලිහෙනු නොදුටු බව කවියා ප්‍රකාශ කරන්නේ අපූරු ආකාරයට. නැවතත් අපි ඒ කවිය අහමු. මනමත් කරවන දනමූලු දෙරණා රසවත් වන වෙන නද නද කරනා, සවනොත් සඳ පුරගෙන ලෝභ දිවුණා, නොදනිත් දරුවන් එකයින් වැටුණා. මේ අසාමාන්‍ය වාදනයෙන් මිනිසුන් පමණක් නෙවෙයි තිරිසන් සතුන් පවා මෝහණයට පත් වෙලා ගුත්තිල ඇදුරතුමාගේ වීණා වාදනය අහගෙන ඉන්නවා. ඒ නිසාමයි ගුත්තිල ඇදුරතුමාගේ වීණා වාදනය අහන්න ගංගාවල ඉන්න මාළු රංචු එකතු වෙලා ඉන්න. ඒ අවස්ථාව කවියා හරිම අපූරුවට පද්‍යයට නගනවා. පන්සීලු වීණා නද පාසු බැස්සු මන් පීනවන වෙන නදයෙන් තොස්සු නන්දන කැන්දුටුවද බිය සිස් වූ මින්රාලවුත්ගං වෙරලට රැස්සූ. ඔන්න බලන්න පුතේ, පන්තිශිකයාගේ වීණානාදය පසු බැස්සූ. මන් පිනවන වීණානාදයෙන් සතුටට පත්වුණු. නොයෙක් ජන සමූහයන් දැකත් බියක් නැති වූ මත්ස්‍ය සමූහයා ඇවිල්ලා ගං ඉවුරු සමීපයට එකතු වෙලා ගුත්තිල ඇදුරුතුමාගේ වීණාවාදනය අහගෙන ඉන්නවා. එහෙමනම් බලන්න මේ නිර්මාණයේ සාර්ථකත්වයට ගුත්තිල කතුවරයාගේ කාව්‍ය ප්‍රතිභාව ඇත්තටම ඉවහල් වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට මිනිසුන් පමණක් නොවේ තිරිසන් සතුන් පවා ගුත්තිල ඇදුරුතුමාගේ වීණාවේ මිහිරියාවෙන් මත්වන ආකාරය කතුවරයා හරිම අපූර්වට වර්ණනා කරනවා. තවත් අවස්ථාවකදී සුරංගනාවන් ගුත්තිල ඇදුරුතුමන් දිනවීමට ශක්‍ර දෙවියෝ අහසේ රැස්සෙලා ඉඳිද්දී ගුත්තිල ඇදුරුතුමා තම වීණාවේ තත් සියල්ලම සිඳලා දාන. ඒ අවස්ථාවේදී නික්මෙන වීණාවාදිනී මිහිරියාවෙන් මත්වන සුරංගනාවන් මිහි මතට ඇවිල්ලා රංගනයේ යෙදෙන ආකාරය හරිම අපූරුවට කතුවරය වර්ණනා කරනවා. එතෙන්දී කුසුරංගනාවන් 900ක් රංගනයේ යෙදුණු ආකාරය මේ විදිහට කතුවරය විස්තර කරනවා. පටන් සුරිඳු දුන් උපදේශ සීකොට ඉටන් බෙලෙන් දැමුවෙන් ගුලි අහසට තුටන් වඩන සූර අඟනෝ බැස සිට පටන් ගත්තු නව සියයක් නැටුමට. එතන ඉඳලා ආය කාව්‍ය විරිත වෙනස් කරනවා. ළඟ ළඟවා උණු නැට කරවාදය නොවරදවා වීණා පදවාදය රඟඟවා සුර නරඟන බේදය සෙඳ කරවා රාජ සබය ප්‍රබෝධය යට සිල්ලන බැල්මෙන් සුර විලසි වෙසසින් දන මන මත් කර එකසි අහසින් බැස රාඟ ගත් රාඟ කෙලෙසි දිසිමෙන් විදුලිය සිය සිය දහසි. ඉතින් ගුත්තිල කතුවරයාගේ භාෂාවේ සුවිශේෂී ලක්ෂණ මේ හැම පද්‍යයකින්ම හරි අපූර්වට අපට පැහැදිලි කරන්න පුළුවන්. එහෙමනම් අපි සාකච්ඡා කළේ මෙතෙක් වේලා භාෂා භාවිතය හා නිර්මාණයේ සාර්ථකත්වය. මේ කරුණු අනුව ඔබට වැටහෙනවා ගුත්තිල කතුවරයා භාෂා භාවිතයේ කොතරම් නිපුණයෙක්ද කියලා. එහෙමනම් භාෂා භාවිතයේදී ඔහු විවිධ කාව්‍ය විරිත් අනුගමනය කරා. 1 සිට 13 දක්වා කවි, මාත්‍රා 9, 11, 14 ගී කාව්‍ය විරිතට, 14 ඉඳලා 32 වෙනි කවිය දක්වා මාත්‍රා 16 පෙඳ විරිත හේවත් පදක විරිතට, මාත්‍රා 26 33-34 කවි රූ රැසේ කවි ඉඳලා මාත්‍රා 26 පෙඳ නුපුන් සඳ විරිතට රචනා කරලා තියෙනවා. ඉතින් ඔන්න විවිධ කාව්‍ය විරිත් භාවිතයත් ගුත්තිල කාව්‍යයේ භාෂා භාවිතයේ තිබෙන සුවිශේෂ ලක්ෂණයක්. ඒ වගේම මේ විවිධ කාව්‍ය විරිත් භාවිතා කිරීමත් ගුත්තිල කාව්‍යයේ නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වුණා. ඒ වගේම උපමා රූපක භාවිතය. රූ රැසේ යන්දි නාලේසේ යත් ලෙල දිදී විදුලිය පබා කවියේ කොච්චර උපමා භාවිතා කළ තියෙනවද? මෙන්න මේ ආකාරයට ගුත්තිල කතුවරයාගේ උපමා රූපක භාවිතයේ සුවිශේෂත්වයත් මේ නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙනවා. ඒ වගේම ගුත්තිල කතුවරයා අනුගමනය කරපු ඉලිවැට අලංකාරය, අනුප්‍රාසවත් පද භාවිතය, මේ හැම දෙයක්ම ගුත්තිල කාව්‍යයේ සාර්ථකත්වයට, භාෂා භාවිතය හා නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වුණා කියලා අපට මේ කරුණු අනුව අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් ගුත්තිල කාව්‍ය ඇසුරෙන් ඔබට කෙටි ප්‍රශ්නවලට පිළිතුරු සැපීමේදී මෙන්න මේ කරුණු අවධාරණයට ගන්න ඕන. ගුත්තිලකාව්‍යයේ රචකයා කවුද? පද්‍ය සංඛ්‍යාව කොපමණද? ගුත්තිල ජාතකය රචනා කරන්න ආරාධනා කරන ලද්දේ කවුරුන්ද? කුමන රාජ්‍ය කාලයකද? ඊළඟට ඔබෙන් අහන්න පුළුවන්, ගුත්තිල කාව්‍ය ලිවීමට අරමුණ කුමක්ද? මේ ආකාරයේ කෙටි ප්‍රශ්න රාශියකට ගුත්තිල ජාතිකය ඇසුරෙන් ඔබට පිළිතුරු ලියන්න පුළුවන්කම ලැබේවි. ඒ සඳහා ඔබ ගුත්තිල වෙනනද පාඩම ඇසුරෙන් තියෙන මූලික කොටස කියව ගන්න අවශ්‍යයි. නම් අද අපේ පාඩම බවට පත් උනේ ගුත්තිල කාව්‍යයේ භාෂා භාවිතය හා නිර්මාණයේ සාර්ථකත්වයට තුඩු දුන් හේතු. නොය ටීචර් කවි කීපයක්ම ගායනා කළා. ඒ කවි ඇසුරෙන් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේදී ඔබ අනිවාර්යයෙන්ම මේ සඳහා පද්‍ය කිහිපයක්ම මතකයේ තබා ගත යුතුමයි. ඒ මතකයේ තබා ගැනීමේදී ඔබ විසින්ම විශේෂයෙන්ම කාව්‍ය විරිත් තුනකින් රචනා වෙලා තියෙනවා. ඒ කාව්‍ය විරිත් තුනෙන් එක එකව පද්‍ය අනිවාර්යයෙන්ම මතක තියා ගන්න ඕන. ඒ වගේම මිනිසුන් පමණක් නොවේ, ගුත්තිල ඇතුරුතුමාගේ වීණා වාදනයෙන් මිහිරියාවටපත් උනේ තිරිසන් සතුන් පවා කියන උදාහරණ ඔබ මම ගායනා කළ කවි ඇසුරෙන් මතක තියා ගන්න ඕන. කියන ලද කවි ඇසුරෙන් මතක තියා ගන්න ඕන. ඉතින් මේ කරුණුත් එක්ක ඔබට පුළුවන් සාර්ථක ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න. එහෙමනම් 2016 ඉඳලා 2020 වර්ෂය දක්වාම ප්‍රශ්න පත්‍ර පෙරලලා හොඳට කියවලා අධ්‍යයනය කළා ඔබ සොයා ගන්න ගුත්තිල කාව්‍යෙන් පැමුණුනේ මොන වගේ ප්‍රශ්නද කියලා. ඒ ආකාරයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න, වෙනස්ම ආකාරයේ ප්‍රශ්න හොයාගෙන පිළිතුරු ලියන්න ඔබට ගුත්තිල කාව්‍ය ඇසුරෙන් පුළුවන් වෙන්න ඕන. ඒ වගේම හැකියකමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ගුත්තිල කාව්‍යත් එක්ක අපි මෙතෙක් වෙලා බොහෝ දොඩමළු වුණා. ගුත්තිල ජාතකය ගැන, ගුත්තිල කාව්‍ය ගැන, භාෂා භාවිතය පිළිබඳව, එහි ඇති රසවත් සිදුවීම් පිළිබඳව, නිර්මාණයේ සාර්ථකත්වය, මේ සියල්ලම සාකච්ඡා කළා. කොහොම නමුත් ඒ සාකච්ඡාව තුළදී ඔබට වැටහෙනු කරුණු තුළින් ඔබ නිවැරදිව ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න කරුණු අවබෝධ කරගෙන ඒ සඳහා සාක්‍යතාවයක් ගොඩනගාගෙන වචන 125-150 අතර පිළිතුරක් ලියන්න උපරිම උත්සාහයක යෙදෙන්න ඕන. එතෙන්දී ඔබට ලකුණු 15ක ප්‍රශ්නයකට දෙන පිළිතුර වචන ප්‍රමාණයේ වචන 150ක් අතර විය යුතුයි. ලකුණු 10ක ප්‍රශ්නයකට ඔබ ලියන වචන ප්‍රමාණයේ වචන 100ක් 125ක් අතර ලියන්න පෙළඹෙන්න. මේ අනුව ඔබට හොඳ පිළිතුරක් ලියා ගන්න හැකියකම ලැබෙයි කියලා මම හිතනවා. එහෙමනම් මේ පිළිතුරු ඔබ ලියන්න උත්සාහ අරගෙන ගුත්තිල කතුවරයාගේ භාෂා භාවිතය පිළිබඳව, ඒ වගේම වර්ණනාත්මක ශෛලිය පිළිබඳව තරදුරටත් කරුණු අධ්‍යයනය කිරීම, විචාර ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න ඔබ උත්සාහ ගන්න. කාල වේලාව ඉක්මවල යන නිසා අදට ඔබ සමග නැඳුනුම මාතර දිනිපිටිය මහාවිද්‍යාලයේ චමිලා රාජපක්ෂ ගුරුතුමා.